Order, please. Abhinava Mantringe Patichnava Diurundima, Parliament Mantri Garu Ahmadu Lebbe Mohamud Nasir Mettuma. All the best. Nivedana Parliament to Kandivi may gasset Nivodania, Parliament to a Mahalakamriyas in Dang, Sabavati Kyunuata.
Sri Lanka, Prajatantrika Samajavadi, Janaraja, Gasset Patre, Ativisesha, Anka Visa Panasa, Arirak Pahalava, Dedas Dahata, Janavari Masa, Tisveni, Angaharuada. Atanaka Tumage, Nivedane, Dedas Dahata, Pebervari Masa, Hayaveni, Angaharuada, Purva Baga, Dahaya Theatre. Sri Lanka, Prajatantrika, Samajavadi, Janraje, Parliament, Raswima, Kandavima. Garu, Agrama, Tetumage, Illima, Paridi, Parliament, Stavara, Nyoga, Anka, Dahatarveni, Stavara, Nyoga, Prakarva. Didas, Dahata, February, Masa, Hayaveni, Angaruada, Purva Baga, Dahaya Theatre. Raswana Lesa, Parliament, Mavisin, Kandavana, Ladabava, Parliament, Katanaika, Karu, Jayasuriya, and Mama, Main, Danundemi. Karu Jayasuriya Kathanayaka Dedas Dahata Janavari Masa Tisveni Dina Sri Jayawardhanapura Kote Diya.
Devani Nivedanaya Iyajana Patanalada Parliamentu Katayutu Pilibanda Karaka Sabha Raswimeji Sri Lanka Mahabankuwa Enan CBSL Visin Bandagara Banum Kara Nikut Kirim Pilibanda Pariksha Kirima Saha Vimarshane Kirima Sandaha Janadhipati Vimarshana Commission Sabhaye Vartava Saha Barapatala, Wancha, Dusan, Raja Sampat, Barapasa, the Bale, Sahadikari, Aniset Bavati Kimi, Vanchari Kirima, Prisipek, Sandahu Janas, Pati Parakshan Commission Sabavi, Avasan Varta, Primanda, Kaltabimi Vyade, Pat Pimata, Adal Karnu, Sakachak and Ladi. Adin Vyade, Parliament, Stavra, Nyoga, Hatta, Atehi, Vidividana, Valtanukulva, Mantri, Nekinaka, Paujaliki, Apasan Akar, and Dosar Open Eker and Noganimin. Parliament to Abimaniat, Sielu Mantruki Gauruvat, Arakshana Akari, Mema Vade, සෑම මන්ත්‍රීවරයෙකුම ඉතාමත්ම සංගමෙන් යුතුව සහභාගී වෙන ලෙස ඉතාමත්ම වනයකමින් ඉල්ලා සිටිමි. එමෙන්ම ප්‍රිසිපැක් වාර්තාවට අදාළ සීඩී තැටිය අද උදෑසන පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙන බවද දන්වා සිටින්නට කැමැත්තෙමි. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා ගරු සභානායකතුමා සභා එක්ගද දෙක ගරු සභානායකතුමා සභා එක්ගද සභාව කල්තැබීම ගරු සභානායකතුමා කල්තැබීම යෝජනා
පාර්ලිමේන්තුව පෙබරවාරි 19 උදේ 10ට
කල්තැබීම යෝජනාව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ගරු කථානායකතුමනි අද පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් පැවැත්ව ඒ පිළිබඳ මං කැමති වචන ස්වල්පයක් කතා කරලා පැහැදිලි කරන්න. මේ රැස්වීම කැඳවලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරලා ලද ජනාධිපති කොමිෂන් වාර්තා දෙකක් සාකච්ඡා කරන්න. ඒ පළවෙනි එක තමයි භාණ්ඩාගාර බැඳුම්පත් නිකුත් කිරීම. 2015 ෆෙබ්‍රෝරි පළවෙනිදා ඉඳන් 2016 මාර්තු 31 වෙනිදා ඉඳන් ඒ වාර්තාව දෙවෙනි එක තමයි. ඒ වගේම රටේ වෙලා තියෙන බරපතල දූෂණ පිළිබඳ වාර්තාව මේ වාර්තා දෙක තමයි අද ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ පළවෙනි වාර්තාව බැඳුම්කර වාර්තාව දෙසැම්බර් 30 වෙනිදා ජනාධිපතිතුමාට ඒ කොමිසමේ කොමසාරිස්වරු බාර දුන්නා. ඊට පස්සේ ඉල්ලීමක් තිබුණා මේ සභාව රැස්විය යුතුයි කියලා. එබැවින් ඔබතුමා එක්ක සාකච්ඡා කළා. මම ලිපියක් එව්වා ජනවාරි 10 වෙනිදාට මේ සභාව කැඳවන්න කියලා. ජනවාරි 10 වෙනිදා මේ සභාව කැඳෙව්වැද්දී විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මේ සභාවේ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා මේ වාර්තා මේ අපි මේක වාද කරන්න නම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. වාර්තාව සභාවට ලැබිලා නැහැ කියලා පළවෙනි ප්‍රශ්නේ පැන නැගුවා. මම කෙටි ප්‍රකාශයක් කරා. ඒක බාධා කරපු නිසා එතනින් ඒ සාකච්ඡාව එදා අවසන් වුණා. ඊට පසුව ජනවාරි 23 වෙනිදා 2018 මේ වාර්තා මේ සභාවට ඉදිරිපත් කරා. ඒ පිළිබඳව සභාවේ පක්ෂනායකින් ඔබතුමා එක්ක සාකච්ඡා කරා. පෙබ්‍රෝරි 19 වෙනිදා සතිය තුලදී මේ වාර්තා විශේෂයෙන්ම වාද කරන්නට තීරණය කරා. ඒත් ඊට පස්සේ පැන නැගුණු තත්ත්වයේ අනුව විශේෂයෙන්ම ඔබතුමා මට ලිපියක් එව්වා. ඒ ලිපිය සඳහන් කරේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මෛතුමා ඉල්ලා සිටිනවා කියලා පාර්ලිමේන්තුව වහාම කැඳවන්න. ඒතර මම ඔබතුමාට දැනුම් දුන්නා. ඊට පස්සේ ඒ රාත්‍රී වරුවේම අපි 8 වෙනිදා කැඳවන්නම් කියලා මම මන්ත්‍රීවරු කීප දෙනෙක්ට සාකච්ඡා කරද්දි ඒ අය දෙපැත්තේ මන්ත්‍ර සාකච්ඡා කළා කිව්වා 7 වෙනිදා වෙනකන් ඡන්ද තියෙනවා. ඒ නිසා 8 වෙනිදා රැස් වෙන එක වඩා සුදුසුයි කියලා. ඒ යලිත් ඒ අවස්ථාවේදී මැතිවරණ කොමසාරිස් දැනුම් දුන්න 8 වෙනිදා අපි රැස් වෙනවා නම් මේ ඡන්දේ කල් දාන්නට වෙයි කියලා. විවාදයෙන් පස්සේ දවස් දෙකක් වමනයි කියලා ඡන්දේ කල් දාන්නට සිදුවේ කියලා. ඒ නිසා මං ලිපි ඔබතුමාට එව්වේ නැහැ. ඒ වෙනුවට ඔබතුමාට යෝජනා කරා පක්ෂනායකින් එක මුණ ගැහිලා අපිට දින දෙන්නට කියලා. මට පසු ඔබතුමා දැනුම් දුන්නා පක්ෂනායකින් ගැන එකඟත්වයක් තිබුණා. ඔබතුමාටයි මටයි සාකච්ඡා කළා දිනයක් දෙන්නට කියලා. ඉතින් දෙවනිදා මම සිකුරාදා මං කොළඹ හිටියේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම 6 වෙනිදා කැබිනට් මණ්ඩලයක් නොතියෙන නිසා මම ඔබතුමාට යෝජනා කරා මං 6 වෙනිදා කැඳවන්නම් කියලා. ඒ අනුව 6 වෙනිදා කැඳවලා තියෙන්නේ. මොකද මම දන්නවා පක්ෂනායකින්ට මේක සාකච්ඡා කරන්න උවමනා වුණා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දිනේ තමයි ප්‍රශ්නේ උනේ. මට තියෙන අයිතිය ඇත්ත වශයෙන්ම මට තියෙන බලේ පාර්ලිමේන්තුව කැඳවන්න විතරයි. කැඳෙව්වයන් පස්සේ දවස් කීයක් කරනවද, පැයක් කරනවද, දවස් එකක් කරනවද, දෙකක් කරනවද, හතරක් කරනවද, පහක් කරනවද කියන එක පක්ෂනායකින්ගේ තීරණේ. ඒ අනුව පක්ෂනායකින් තීරණය කළා තියෙනවා අද රැස් වෙන්න. ඊට පස්සේ ඊළඟ 2021 වෙනිදා දිනවල රැස් වෙන්න. මම හිතන්නේ ඒ යෝජනාව හොඳයි. මොකද මන්ත්‍රීවරු ගණනාවක් අද මෙතන නැහැ. අපිට විශේෂයෙන් කියලා තියෙනවා මේ ගැන සහභාගී වෙන්න ඕනේ. ඒ ඡන්ද වැඩ කටයුතු තියෙනවා කියලා. ඒ නිසා අද ආරම්භ කළා. පසුව දාන එකෙන් අද ආරම්භ කළා අපේ අදහස් ප්‍රකාශ කළා. ඊට පස්සේ පසුව අනික් අයට සාකච්ඡා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ කොමිෂන් වාර්තා පිළිබඳ දීර්ඝ වශයෙන් මම මෙතන කතා කරන්නේ. මම වමනා වුණා පසුව ඒ ගැන කතා කරන්න. දැනට මේ භාණ්ඩාකාර බැඳුම් කරේ ගැන දැනට පියවර අරගෙන තියෙනවා. ඒ ගැන සාක්ෂි සටහන් කරලා තියෙනවා. උසාවියට ගිහින් තියෙනවා. නියෝග අරගෙන තියෙනවා. සමහර සැකකරුවන් දැන් අත්අඩංගුවේ ඉන්නවා. දෙවනි කොමිසම පිළිබඳ ඒ පියවර තාම අරගන්ට තියෙනවා. මොකද කීප දෙනෙක්ටුවේ මං හිතන් 30 ගානකට විරුද්ධව තියෙනවා මේ සභාවෙත් සමාජිකයන් වන අයට. විශේෂයෙන්ම ඒ නඩු හා අධිකරණ ක්‍රියාමාර්ගවලට අමතරව තවත් යෝජනා තියෙනවා මේ සභාවට මං හිතන්නේ සලකන්ට. එකක් තමයි මහා බැංකුවත් ඒ වගේම ඊට අදාළ නීති කීපයක් සංශෝධනය කරන්න. අපි දැනට අලුත් නීති කීපයක් සකස් කරගෙන යනවා. ඊට අමතර උමනායව සකස් කරගෙන යනවා. 2016 ඉඳන් මහා බැංකුවට අලුත් පනතක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය පනතකින් මහා බැංකුවේ ප්‍රතිසංවිධාන ඇති කරන්න. ඒක සකස් කළා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින්කත් අපි සාකච්ඡා කරන්න. මොකද අන්තිමට මුදල් පාලනේ තියෙන්නේ පාර්ලිමේන්තුව අයිති වැඩ කටයුත්තක්. අපි දැන් පොදු මූල්‍ය කොමිටියත් ඇති කළා. අපිට අලුත් පනතක් මේ සම්මත කරන දෙන පාර්ලිමේන්තුවේ අයවැය පරීක්ෂා කිරීමේ කාර්යාලය. ඒ වගේම දෙවැනි එකෙන් පසුවත් මං හිතන්නේ නීති කීපයක් යෝජනා කරලා තියෙනවා. නීති වලට අමතරව සභාවට සලකා බලන්න වෙයි ව්‍යවස්ථාවේ 81 වෙනි වගන්තිය සංශෝධනය කරනවද නැද්ද කියලා. මොකද ඒ බලේ තියෙන්නේ පාර්ලිමේන්තුවේයි දේශපාලන අයිතිවාසිකම් ගැන. ඒකත් මේ සභාවේ අවධානය යොමු කරනවා. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. මෙතෙන්ට අරගෙන තියෙන පියවර ගැන මම කියන්න කැමතියි. ඒ වගේම මම ඊයේ ඉල්ලුවා නීතිපතිතුමාගෙන් දැනට කෝප් වාර්තාව ගැන ගත්තේ පියවරත් මට ඒක ලැබුණා. මම ඔබතුමාට දැන් ඒකත් බාර දෙන්නම්. කෝප් වාර්තාව ගැන නීතිපතිතුමා අරගෙන තියෙන පියවරත්. ස්තුතියි.
මා යෝජනා විශ්ිර කිරීම
යෝජනා විස්තර කරන්න.
චුටි ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, අගමැතිතුමා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ටිකක් සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඔය තියෙන විවාද තිබෙනවා. මේ තහනම් වචනේ තිබෙනවා. ඒ තහනම් වචනේ ප්‍රකාශ නොකර වෙනත් කතා ගොඩක් කියනවා. මට දැන් දැක්කෙත් ඒ වගේ එකක්. ඒ කියන්නේ නිශ්චිත වෙලෙස බැඳුම් කර කොමිෂන් සභා වාර්තාවෙත් අනිකුත් බරපතල මූල්‍ය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙත් ඉතා පැහැදිලි ලෙස මේ රටේ මහජනයාගේ දේපළවලට තිබෙන අලාභහානිය පිළිබඳ සිදු වී තිබෙනවා. ඒ අලාභහානිය, ඒවට ගත යුතු ක්‍රියාමාර්ග, ඒ වගේ ප්‍රමාණ, ඒවට වගකීම් පිළිබඳව යම් සාකච්ඡාවක් මේ පාර්ලිමේන්තුවේ සිදු විය යුතු තිබුණත් අගමැතිතුමා බොහොම ප්‍රවේසම් වුණා ඒ තහනම් වචනය පාවිච්චනකොට යන්න.
එතකුණා කියන්නේ දැනට පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ බිලියන 12ක් අපි රඳා පවත්වාගෙන තියෙනවා.
දැන්
ඒ මුදල් තියෙනවා කියලා ඊයේ ඇත්ත වශයෙන්ම මේ මහා බැංකු අධිපතිතුමත් මට කිව්වා.
දැන් ගරු කතානායකතුමනි, අපේ රටේ මහජනයාගේ ධනය හොරකම් කිරීම, නාස්ති කිරීම, අවභාවිතාව පිළිබඳව විශාල සංවාදයක් අපේ රටේ මතුවී තිබෙනවා. හැබැයි ගරු කතානායකතුමනි, මේ සංවාදය එවැනි වංචා දූෂණවලට එරෙහි සංවාදයක් තිබුණාට කිසිසේත් එහි තිබෙන බරපතලකම, ඒ රටේ අපේ රටේ සමාජයට ඇති කර තිබෙන බලපෑම, අපේ ඈත ගම්වල ජීවත් වෙන දුවදරුවන්ගේ අධ්‍යාපනයට, රැකියාවට, කුසකර්මාන්තයට, ජන ජීවිතයට ඇතිකොට තිබෙන බලපෑම ඒ හා බරින් සාකච්ඡාවට බඳුන් වෙමින් නැහැ. එනිසාම අවධානය යොමු කරන්න කැමති ගරු කතානායකතුමනි, මේ බැඳුම් කර කොමිෂන් සභා වාර්තා සානිකුත් වාර්තා පිළිබඳ අවධානය යොමු කරන්න පෙර මේ මොනතරම් අපේ රටේ ආර්ථිකය සහ සමාජ දේහයේ පිළිලයක්ද දැන් අපි දන්නවා එයාලංකා ආයතනය 2008 වසරේ පැවති පාලන විසින් පවරා ගත්තා. ඒ කිසිේත්ම ආර්ථික ප්‍රතිපත්තියක් මත නෙවෙයි පෞද්ගලික හේතු මත පවරාගෙන දැන් 2018 දක්වා මේ එයාලංකාව පාලනය කරනවා. මේ අවුරුදු 10යි එයාලංකාවේ ආයතනයේ පාඩුව කෝටි 12,500යි. ඒ විතරක් නෙවෙයි. එයාලංකා ආයතනය ට්‍රාන්සෙන් ගුවන් යානා හතරක් මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබුණා. ඒ ගුවන් යානා අපිට යෝග්‍යද නැද්ද වෙනම කතාවක්. VVIP කාමර සහිත ගුවන් යානා. ඒ ගිවිසුම් හතර කැන්සල් කිරීම සඳහා පසුගියදා එයාලංකා ආයතනය කෝටි 1,800ක් ගෙවා තිබෙනවා. ගිවිසුම් හතර කැන්සල් කරන්න. ඩොලර් මිලියන 115ක් ගෙවා තිබෙනවා. ඒ වගේම ග්‍රීසියේ මුදල් තැන්පත් කිරීමේ හේතු කොටගෙන ලෝකේ ඕනෑමටත් වඩා ආර්ථික පිළිබඳ යම් හෝ අවබෝධයක් තිබෙන කෙනෙක් ඒ මොහොතේ ගිහිලා ග්‍රීසියේ බැඳුම් කර මිලදී ගන්නේ නැහැ. හැබැයි අපේ මහ බැංකුවේ කබ්‍රාල් ග්‍රීසියේ බැඳුම් කර මිලදී ගැනීම හේතු කොටගෙන ඩොලර් මිලියන 152ක බැඳුම් කර මිලදී ගන්න තිබෙනවා. අද සතයකට වෙච්ච දෙයක් නැහැ. එහි පාඩුව කෝටි 806යි මේ වනමිට රුපියල්. ඒ වගේම එවන්ගාඩ් ගනුදෙනු විශේෂයෙන්ම රාජ්‍ය වෙත ලැබී තිබුණු ධනය පෞද්ගලික ආයතනයන්ට පැවරීමේ හේතු කොටගෙන එවන්ගාඩ් එකේ සිදු වී පාඩුව දැන් මහාධිකරණේ නඩුගුණ කරලා තිබෙනවා කෝටි 1,140යි. ඒ වගේම තෙල් පසුගිය අග ඔබතුමා විශේෂයෙන්ම පහුගිය අගෝස්තු මාසයේ තෙල් මිලදී ගැනීම පිළිබඳ නියමිත පරිදි ටෙන්ඩරයක් ඇඳවා තිබෙනවා. ඒ ටෙන්ඩරේ නියමිත පරිදි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකොට ක්ෂණික මිලදී ගැනීම හරහා තෙල් සංස්ථාවට ඒ ටෙන්ඩරේ සහ ගත්තු ඒවා අතර වෙනස කෝටි 1,400යි. ඒ වගේම හෙජින් ගිවිසුම හරහා සිදුවෙච්ච පාඩුව කෝටි 1,020යි. මේ ආදී ඒ වගේම බැඳුම් කරේ දැන් මේ සාකච්ඡාවට බඳුන් වෙන කෝටි 1,100යි. ඒ කියන්නේ මොකද්ද කරු කතානායකතුමනි? මේ රට පාලනය කරන අද මේ පාලක කණ්ඩායම් මහජනයාගේ ධනය තමන්ට සිතු පරිදි රිසිසේ අවභාවිතාව කරපු හොරකම් කරපු නාස්ති කරපු ඉතිහාසයක් තිබෙනවා. මේකේ භයානකම තත්ත්ව කරු කතානායකතුමනි, පසුගිය පෙබ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා එම මැතිවරණ වේදිකාවේ විශාල ලෙස සාකච්ඡාවට බඳුන් වුණේ පැවති පාලනයේ වංචා සහ දූෂණයන් පිළිබඳව. ඒ අකාර්යක්ෂතාවය පිළිබඳව. එහි මුදල් අවභාවිතාව පිළිබඳව. ඒ තරම් ඒ වගේ ඕනෑමටත් වඩා වැඩියෙන් සංඛ්‍යා දත්ත තොරතුරු සාක්ෂි සහිතව ඒවා සමාජයේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබුණා. ඒ නිසාමත් ජනවාරි මාසයේ 8 වෙනිදා මේ පාලනයට ලැබුණු ජනවරමේ පිටිපස තිබුණු හරය අන් කවරක්වත් නැවේ ගරු කතානායකතුමනි, මේ වංචනිකන දඬුවම් දීම, වංචන කරන දීපල අත්පත් කර ගැනීම සහ වංචාවෙන් වැළැක්වීම. හැබැයි ආණ්ඩුව ගොඩනගා කෙටි කාලයක් ඇතුළත වංචනිකයන් දඬුවම් දෙනවා වෙනුවට වංචනිකයන් ආරක්ෂා කිරීමේ පිළිවෙතකට තමුන්නාන්සලා අවතීර්ණ වුණා. වංචා කරපු දීපල පවරා ගන්නවා වෙනුවට ඒ දීපල වලින් යම් පංගුවක් තමන්ටත් අත්පත් කරගත හැකිද කියන සාකච්ඡාවට අවතීර්ණ වුණා. එනිසා සමහර අමාත්‍යරු ඉතාමත් ඍජු ලෙස මැදිහත් වෙමින් ඒ වංචා කරන ලද ධනෙන් කොටසක් තමන් වෙත අත්පත් කර ගැනීම සඳහා පරීක්ෂණ යටගැන්වීම් පරීක්ෂණ ඉදිරියට ගෙන යාමට බාධා කිරීම සිදු වූ බව මේ පාර්ලිමේන්තුවේ ඕනෑවටත් වඩා වැඩියෙන් එළිදරව් වී තිබෙනවා. හිටපු පොලිස් අමාත්‍යතුමාට මේ පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච විවාදයක් හේතු කොටගෙනම එරුමාත අමාත්‍ය ධූරයෙන් පවා ඉල්ලාස්වෙන්න සිදු වී තිබුණා. ඒ වංචනිකම් පිළිබඳව ඉදිරිපත් කළ කරුණු මත එනිසා වංචාවට දඬුවම් දෙන්නේන අය වංචනිකයන් ආරක්ෂා කර වංචනිකයන්ගේ දේපල පවරා ගන්නව වෙනුවට වංචා කරන ලද දේපල බෙදා ගැනීම සඳහා වූ සාකච්ඡාවකට අවතීර්ණ වුණා. ඊටත් වඩා භයානකම තත්ත්වය තමයි තමුන්නාන්සලාත් මහා පරිමාණ වංචා දූෂණ වලට හවුල් වෙන්න පටන් ගත්තා. ඒකේ සංකේතාත්මක ගනුදෙනුව තමයි පෙබරවාරි මාසේ 27 වෙනිදා සිදු වූ මේ බැඳුම් කර ගනුදෙනුව. බැඳුම් කර ගනුදෙනුව කිසිසේත්ම මේ අවුරුදු 3ක වංචා දූෂණ ධූරාවලිය නෙවෙයි. මේ වංචා දූෂණ ධූරාවලිය නෙවෙයි බැඳුම් කර ගනුදෙනුව පෙබරවාරි මාසේ 27 වෙනිදා 2015 සිදු වුණු මෙම වංචා දූෂණවල සංකේතය. ඒක ධූරේ මුළු ධූරාවලියම නෙවෙයි. අපි වෙන දවසක ඒ ධූරාවලිය පිළිබඳව සවිස්තරාත්මකව මේ පාර්ලිමේන්තුව විවාද කරන්න අපි ලෑස්ති. හැබැයි මේ සංකේතය පෙබරවාරි මාසේ 27 වෙනිදා මේ ගනුදෙනුව සිදු වුණාට පසුව ගරු කතානායකතුමනි,
මාර්තු මාසේ 17 වෙනිදා මාර්තු මාසේ 17 වෙනිදා මාර්තු මාසේ 9 වෙනිදා අපි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ කරුණු ඉදරව් කරනවා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේදී 2015 මාර්තු මාසේ 17 වෙනි හැන්සාඩ් වාර්තාවේ මම විසින් 23 දෙක යටතේ ප්‍රකාශයක් කරලා මේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටීමත් ඒ ගනුදෙනුවේ ස්වභාවයත් එළිදරව් කරා අවසානයේදී මා අසා සිටි ප්‍රශ්න දෙක කීපෙ මේක මේ දින 20යි පෙබරවාරි 27 මාර්තු 17 දැන් අවුරුදු 3යි 3ට තව පොඩි කාලේ යඩු හැබැයි දින 20යි දින 20ක් ඇතුළත මේ පාර්ලිමේන්තුව ඇහුවේ මොකක්ද මං ගරු කතානායකතුමා හැන්සාඩ් වාර්තාව උපුටා දක්වනවා 2015 පෙබරවාරි මාසයේ 27 වෙනි දින බැඳුම් කර නිකුතුවේ වටිනාකම දසගුණයකින් ඉහළ දැමීමට හේතුව කුමක්ද බිලියනයක් ඉල්ලලා බිලියන 10ක් දක්වා වර්ධනය කිරීමට හේතුව කුමක්ද දෙක හදිසි මුදල් අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙනත් වෙන්දේශයකට අදාළ කොන්දේසි පූර්වයෙන් ප්‍රකාශ කර නැවත කැඳවීමට පියවර නොගත්තේයයි මොකද ආණ්ඩුව කිව්වා මේක වැඩි කරන්න හදිසි මුදල් අවශ්‍යතාවයකට ඊට පෙර දිනේ අගමැති උපදේශකවකට මලික් සමරවික්‍රම මැතිතුමත් ඒ වගේම මුදල් අමාත්‍යවරයාත් කබිර සම් අමාත්‍යවරයාත් ඇතුළු කණ්ඩායමක් සාකච්ඡාවක් නිරත වුණා. ඒ සාකච්ඡාවෙන් එවකට මාර්ග ඉදිකිරීම සඳහා තිබෙන බිලියන 79ක් හඳුනාගන්න තිබුණා ගෙවීම සඳහා. ඒක හරි. හැබැයි ඒ සඳහා මුදල් අවශ්‍ය තිබුණා නම් මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා. හදිසි මුදල් අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙනත් වෙන්දේශයක් අදාළ කොන්දේසි පූර්වයෙන් ප්‍රකාශ කර නැවත කැඳවීමට පියවර නොගත්තේ ඇති. එයි. මුදල් අවශ්‍ය නම් පූර්ව කොන්දේසිය සහිත විතා ඉක්මනින් නැවත වෙන්දේසියක් කැඳවන්න තිබුණා. හැබැයි ඒක වෙන්දේසිය නොකැඳවා බිලියන 1 බිලියන 10 දක්වා වැඩි කරගත්තේ ඇයි? තුන්වෙනි ප්‍රශ්නම බහනවා. මිලියන 1000ක් වැනි මුදලක් කල්පිරීම සඳහා අවුරුදු 30ක කාලයක් ලබා දුන්නේ කුමන හේතුවක් මතද? ඒ වෙනුවෙන් 12.5ක ඉහළ පොලි අනුපාතකයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඇයි? බිලියන 10 මිලියන 1000ක වැනි මුදලක් අවුරුදු 30ක කල්පිරීමත් සඳහා 12.5ක පොලි අනුපාතකය. එවකටත් බැඳුම් කර දෙවිතක වෙළඳ පොලේ 9.3කට තිබියදී 12.5 දක්වා ඉහළ වෙන්දේසියක් ඉහළ තීරණයක් ගත්තේ ඇයි? ඊළඟම මහනවා පෙබරවාරි මාසයේ 26 වන දින පැවති රැස්වීම හා ඒ කියන්නේ මා කලින් කියපු අමාත්‍යතුරුන්ගේ රැස්වීම හා පසු දින බැඳුම් කර නිකුතුවේ අගය ඉහළ දැමීම අතර සම්බන්ධයක් තිබේද? මොකද මේ සම්බන්ධය මේ රැස්වීම සහ මේ බැඳුම් කර ඉහළ දැමීම සඳහා ඊළඟ බැඳුම් කර නිකුතුවේ අගය ඉහළ දැමීම නිසා ඉහළ පොලි අනුපාතකයක් යටතේ වූ ලන්සුල් පිළිගැනීමට සිදු වේද? එසේනම් එමගින් මහ බැංකුවට අලාභයක් සිදු වී තිබේද? එසේනම් ඒ කොපමණද? මේ ආන දින 20කට පස්සේ පෙබරවාරි මාසේ 27 වෙනිදා 6 පෙබරවාරි මාසේ 27 වෙනි දින බැඳුම් කර නිකුතුව සඳහා එක් එක් ආයතන විසින් ඉදිරිපත් කළාද ලන්සු ප්‍රමාණය සහ එක් එක් ආයතනට බැඳුම් කර නිකුත් කරන ලද ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් සභාවට ඉදිරිපත් කරන්නේද? ඒ මොකක් සඳහා නෙවෙයි පර්පචුවල් සමාගම මෙතන විශේෂ අවස්ථා ලබා දීලා තිබෙනවද කියලා දැනගන්න. ඊළඟ මෙම ගනුදෙනුව පිළිබඳව පවත්වනු ලබන පරීක්ෂණය සාධාරණ අපක්ෂපාති වනු පිණිස මහා බැංකුවේ සභාපතිවරයා తాවකාලික ඉවත් කරනු ලබන්නේද? මේක තමයි ගරු කතානායකතුමනි පෙබරවාරි මාසයේ 27 වෙනිදා මේ පාර්ලිමේන්තුව ප්‍රශ්න. ගරු කතානායකතුමනි අවසාන අවාසනාවන්ත තත්ත්වය තමයි මාර්තු මාසයේ 17 වෙනිදා 2015 අවුරුද්දේ මේ අහන ප්‍රශ්නවලට මෙම 2018 ජනවාරි මාසයේ පළවෙනිදා බැඳුම් කර කොමිසම් සභාව වාර්තාව නිසි පරිදි ඉදිරිපත් වන තෙක් නියමිත පරිදි පිළිතුරු මේ රටට ලැබුණේ නෑ. ඒකේ සැලකීතු පංගුව කෝප් සභාව වාරා ඉදිරිපත් කළා තිබුණත් පෞද්ගලික සමාගමක් වන පර්පචුවල් සමාගමේ මේ මැදිහත් වීම පිළිබඳව මේ වට පිළිතුරු ලබා දුන්නේ නෑ. ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව තියෙන කුමකටද? සිදුවීම සිදුවෙන මොහොතේදීම ඒ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට විශේෂම මහ බැංකුව බාර අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු අග්‍රාමාත්‍යවරයා නිසි බරින් සා නිසි වගකීමෙන් යුතුව මේ පිළිතුරු මේ ප්‍රශ්න පිළිම සොයා බැලිය යුතු තිබුණා. මම නෙවෙයි බැඳුම් කර කොමිසම් සභා වාර්තාවම සඳහන් කොට තිබෙනවා අග්‍රාමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දීමේදී ඒ අවශ්‍ය බර සා සැලකිල්ල තබා නොගත් බව. ඒකයි පෙන්නුම් කරන්නේ. එනිසා දින 20ක් ඇතුළත කරු කතානායකතුමනි. එනිසා මේ විනාශය දික් ඇදෙන්න පෙර මේ විනාශය මහා මහජනයාගේ ධනය ධනස්කන්ධයක් නාස්ති වෙන්න පෙර වළක්වා ගත හැකිව තිබුණු අපරාධකරුවන් සොයාගත යුතු තිබුණු අපරාධකරුවන්ට දඬුවම් ලබා දිය යුතු අවස්ථාවක්. හැබැයි අවස්ථාව අවුරුදු 30ක් අවුරුදු 3ක් පස්සට අද ගියේ ඇයි? අද වැඩක් නැහැ තමුන්වහන්සේලගේ යහපාලන පිළිබඳව සුන්දර වැකිය අද වැඩක් නැහැ. අද තමුන්වහන්සේලගේ සියලු ක්‍රියාමාර්ග අන්තිමේට බිත්තියට හේතු වූවාට පසුව ගනු ලබන ක්‍රියාමාර්ග. මේ වගේ ක්‍රියාමාර්ග අපි ඕන තරම් කර දැක තිබෙනවා ගරු කථානායකතුමනි. අවසානයේදී බිත්තියට හේතු වූවාට පසුව කර කියාගත නොහැකි තත්වයක් ඇති වුණාට පසුව ගනු ලබන ක්‍රියාමාර්ග. එසේ නැත්නම් අපේ ගම්වල කියනවා කර වටක් ගිලුණ පසු බේරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග. ඒ නිසා ගරු කථානායකතුමනි, අද අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන් කිසිසේත්ම අවංක භාවයේ ප්‍රකාශ නෙවෙයි, වංක භාවයේ. බිත්තියට හේතු වූවාට පසුව ආරක්ෂා වීම සඳහා කරන ලබන ප්‍රකාශ. එතෙන් සිට ඇතිවෙච්ච දියත්වින් සියල්ල මාරපන කමිටුව රවි කරුණායක උපනායකව පිළිබඳ තීරණ මේ සියල්ල බිත්තියට හේතු වූවාට පසුව ඉන් මිදීම සඳහා දරන ලද ඉතාමත් අසාර්ථක අසරණ තීරණ. අසාර්ථක අසරණ තීරණ. එයි මම මෙහෙම කියන්නේ. එදා මේ පාර්ලිමේන්තුවේ අගමැතිතුමාගේ ප්‍රකාශ කුමක්ද? මා ඒකත් උපුටා දක්වන්නම්. පිළිතුර. මම ඉතා පැහැදිලිව කිව්වා මහා බැංකුව අධිපතිවරයා පිළිබඳ මම මේ ප්‍රශ්නේ අහුවා කියලා. එතුමා කියන මෙහෙමද? ඒ ටෙන්ඩර් එක දීලා තිබෙනවා. මහා බැංකුව අධිපතිවරයා මේකට සම්බන්ධ වුණාය කියලා කරුණු නැහැ. ඒ සත්‍යයෙන් තොරයි. මම දෙවෙනි වරටත් කොමිටියට කිව්වා ආපසු මේ ගැන සොයා බලන්න කියලා. ඔහු ඒ උපදෙස් ලබා දුන්නේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් ඉදිරියේදී මහා බැංකුව අධිපතිවරයා ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු වලට මැදිහත් වූ අය කියන චෝදනාව පදනමින් තොරයි. ඉතින් ගරු කථානායකතුමනි, මාර්තු මාසේ 20 වෙනිදා මාර්තු මාසේ 17 වෙනිදා දින 20කට පසුව අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේදී කියනවා නම් මහා බැංකුව අධිපතිවරයාගේ මුළු මැදිහත් වීම සත්භාවයෙන් සහ ඔහුට එල්ල කරන චෝදනා පදනමින් තොරයි කියලා. එතනින් එහා මේක විවාදයක් ඉතුරු වෙන්නේ නැහැ. එතනින් යා මේකට කරන්න ක්‍රියාමාර්ගයක් නැහැ. හැබැයි අද බැඳුම් කර කොමිසම් වාර්තාව මොකද්ද කියන්නේ? ඒ වාර්තාවේ කියනවා මහේන්ද්‍රන් මාතා රුපියල් බිලියන 10058ක් රුපියල් මිලියන 10058ක වටිනාකමක් ඇති බැඳුම් කර නිකුත් කරන ලෙසට නියෝග කර ඇති අතර එමගින් සාවද්‍ය ලෙස පර්පචුවල් ටෙසරි සමාගමට වෙන්දේසියති වැඩි අගයක් ලබා ගැනීමට හැකි වී ඇත. පෙබරවාරි 27 වෙන්දේසියති ලාභ ලැබීම සඳහා මහේන්ද්‍රන් මාතා පර්පචුවල් සමාගමට අභ්‍යන්තර තොරතුරු ලබා දී ඇත. අද මොකද්ද කියන්නේ? හැබැයි එදා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේදී මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරය අග්‍රාමාත්‍යවරයා හැටියට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. ඒක තමයි බැඳුම් කර කොමිසමෙත් ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්නේ විශ්වාසය තැබීම පිළිබඳ ප්‍රශ්න. මා කියන්නේ මේ විශ්වාසය නෙවෙයි, මේ ගජමිතුරුකමක් කියලා මම විශ්වාස කරන්නේ. මේ ගජමිතුරුකම. ඒ විතරක් නෙවෙයි. ගරු කථානායකතුමනි, තවත් කියනවා 2015 පෙබරවාරි මාසයේ 27 බැඳුම් කර ගනුදෙනුවේදී අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ මැදිහත් වීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජයට සිදු වී ඇති වළක්වා ගත හැකි තිබු පාඩුව මිලියන 688 කි. මෙම පාඩුවට මහේන්ද්‍රන් මහතා වග කී යුතුය. කොහොමද කියන්නේ? ඔහුගේ අය ඒ විතරක් නෙවෙයි, මේ ඔහුගෙන් අය කර ගැනීමට නිර්දේශ කරමු. එහෙනම් දැන් මොකද වී තිබෙන්නේ? පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාම ගනුදෙනුව ආරක්ෂා කිරීම වෙනුවෙන් මහේන්ද්‍රන් මහතා ඍජු ලෙස ආරක්ෂා කොට තිබෙනවා. හැබැයි මේ කොමිෂන් වාර්තාවේදී අග්‍රාමාත්‍යවරයා පෙබරවාරි මාර්තු මාසේ 17 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ කරලාද ප්‍රකාශය සාවද්‍ය බව මේ බැඳුම් කර කොමිෂන් සභා වාර්තාව තහවුරු කොට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ගරු කථානායකතුමනි, මේකට පිටපන කමිටුව පත් කරා. ඒක පිළිබඳ ඡේද ගණනාවක් තිබෙනවා. හැබැයි මම මේ ඡේද ගණනාව පුටා දක්වන්න සූදානම් වෙන්නේ නැහැ. හැබැයි මේ පිටපන කමිටුව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ පිටිවෙන මෙම පිටිවෙන පිටිපන කමිටුව ඉතාමත් නිරවුල් කමිටුවක් කියලා. ඒ සඳහා විශාල වගන්ති අතර මම එක වගන්තියක් ඔබතුමාට උපුටා පෙන්වන්නම්. මේ සඳහා ආර්ථික විශේෂඥ ඕන කියලා තමයි සමහර අය කියනවා. මම අහන්න එක ප්‍රශ්නේ, නඩු දැම්මත් නඩු අහන්නේ කවුද? අපි ආර්ථික විශේෂඥ නඩුකාරයන් කරනවද? පත් කරන්නේ සාමාන්‍ය නීතිඥවරු. මේක අපට නඩු දමන්න බෑ. නැත්තම් විවස්ථාව වෙනස් කරලා විශේෂඥයන් ගෙන්නන්න ඕන. නැත්තම් ජූරියකට ප්‍රයිමරි ඩීලර්ස්ලා දමන්න ඕන. මතක තියාගන්න, නඩුවක් දැම්මත් අන්තිමට නඩුව අහන්නේ මේ සුදුසුකම් තිබෙන අය මිසක් වෙන කවුරුවත් නොවේ. මහාධිකරණ දිස්ත්‍රික් අධිකරණ නඩුව අහන්නේ මේ අය. මොකක් හරි විදියකට නීතිය කඩලා කඩ කරලා තිබෙනවා නම් මේක උසාවි ඉදිරිපත් කරන්න බෑ. ඉස්සර වෙලා මේ ගැන අහන්න මේ නීතිඥන් තුන්දෙනා ඉන් පස්සේ කටයුතු කරන මම මේක නීතිඥන් තුන්දෙනා පත් කිරීම මේ පිටිපෙන කමිටුව පිටිපෙන කමිටුව තමයි මේ පරීක්ෂණය මෙම වංචාව සොයා බැලීම සඳහා තිබෙන ඉතාමත් විධිමත් සහ පැහැදිලිම කමිටුව බව පුනා පුනා අග්‍රාමාත්‍යවරයා මේ මේක මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරා හැබැයි හැබැයි කනගාටුවට කරුණ ගරු කථානායකතුමනි බැඳුම් කර කොමිෂන් සභා වාර්තාව ඉතා පැහැදිලිව පෙන්නුම් කරලා තිබෙනවා පිටිපෙන කමිටුව ඊට අවශ්‍ය වෙන පරිචය හෝ ඊට අවශ්‍ය වෙන දැනුම හෝ එවැනි කාර්යභාරයක් කිරීමට සුදුසුකම් නොමැති බව ජේෂ්ඨ සහ ප්‍රකට නීතිඥවරුන් තිදෙනෙකු යුත් පිටිපෙන කමිටුවේ සාමාජිකයින් රජයේ සුරකම් සහ රාජ්‍ය ණය වැනි සාපේක්ෂ සංකීර්ණ විෂයපතයක් පිළිබඳව තාක්ෂණික දැනුමක් හෝ ප්‍රායෝගික අවබෝධයක් සහිත වූ නොවූ බව කොමිසමේ අදහසයි මෙම කමිටුවට තමන් පරීක්ෂාවට ලක් කරන්නා වූ කරුණේ තාක්ෂණික හා ප්‍රායෝගික පැතිකඩ පිළිබඳව දැනුම සහ අධ්‍යක්ෂීම් ඇති සමාජිකයන් සිටියේ නම් පරීක්ෂණ කමිටුවේ කාර්යක්ෂම විය හැකි තිබු බව කොමිසමේ අදහසයි එනිසා එදා අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේදී මෙම කමිටු පිටිපණ කමිටුව තමයි මේ පරීක්ෂා කිරීම සඳහා සුදුසුම සහ ශක්තිමත්ම කමිටුව ලෙස වගන්ති ගණනාවකින් තහවුරු කරලා තිබුණත් කොමිසම් සභාව ඉතා පැහැදිලි නිර්දේශ කර තිබෙනවා පිටිපෙන කමිටුවේකට කිසිදු සුදුසුකමක් නොමැති බව. එනිසා ගරු කථානායකතුමනි ඉතා පැහැදිලිව මෙම ගනුදෙනුව සිදු වූ මොහොතේ සිට විෂයභාර අමාත්‍යවරයා හැටියට අග්‍රාමාත්‍යවරයා ඒ ආන්දෝලන තුඩු දුන්නාට පසුව පාර්ලිමේන්තුවේ වගකීම් ලෙස අග්‍රාමාත්‍යවරයා ඒ වගේම වංචා දූෂණ වලට එරෙහිව ජනවාරි මාසයේ 8 වෙනිදා ප්‍රතිඥා දීපු අග්‍රාමාත්‍යවරයාත් ගේ සමස්ත හැසිරීමම දූෂිතයාට දඬුවම් දීම හෝ දූෂණ එළිදරව් කිරීම වෙනුවට දූෂිතය ආරක්ෂා කිරීම සහ දූෂණය වසන් කිරීම දෙසට යොමු වී තිබුණු. එය නොකියා තමයි බැඳුම් කර මාගන්නේ කොමිසම ඒ තරම් ප්‍රබල තැනකට යයි කියලා අගමැතිවරයාට ඒ ඍජු චෝදනාව කරන්න. හැබැයි ජනාධිපති කොමිසම් සභාව ඒක ව්‍යංගේ මා හිතනවා ඒක එහෙම තමයි කියලා. ඒක තමයි සිංහල භාෂාව. ඔව්. නේද? ඒකෙන් කියන මොකද්ද? අග්‍රාමාත්‍යවරයා මහා බැංකුවේ අධිපතිවරයා සහ ඔවුන් විසින් දෙන ලද තොරතුරු මත මුළුමනින්ම විශ්වාසයෙන් නොතබිය යුතුද තිබයි කියලා. ඒකෙන් කියන මොකද්ද? ඔවුන් ආරක්ෂා නොකළ යුතු තිබුණා. මේක අනිත් පැත්ත. කියන්නේ නෙගටිව් එක. පොසිටිව් එක මොකද්ද? ආරක්ෂා නොකළ යුතු තිබුණා. ඒකයි මේ කියන්නේ. ඒ නිසා මේ බැඳුම් කර කොමිසම් සභා වාර්තාව හමු වී නිශ්චිත ලෙස විෂයභාර අමාත්‍යවරයා ලෙසත් අග්‍රාමාත්‍යවරයාට එල්ල වී තිබෙන චෝදනා කිසිසේත්ම බැහැර නොකළ යුතු චෝදනා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ පරීක්ෂණය ඉදිරියට ගෙන ආ යුතු තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට මා කියන්නේ ඒවා කවදාවත් ස්වාධීන ආයතන බවට පත් වේවි කියලා. ඒවා හැමදාමත් දේශපාලන හස්තයන්ගේ වමනාවන් මත කටයුතු කර තිබෙන ඉතිහාසයක් තිබෙනවා. අපි ෆයිල් ලාච්චුව යටට යන විදිය දන්නවා. චෝදනා වෙනස් විදිය දන්නවා. චෝදනා වලින් ගැලවෙන චෝදනා ගොනු කරපු ඉතිහාසයක් තිබෙනවා අපි ඉතා හොඳින් දන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ නිමිත්ත කලින් හොයා ගන්නවා. එක්ක දූෂිතයෙක්ව නම් කරගන්නවා. නම් කරගෙන පරීක්ෂණ පෙළ ගස්සනවා. එක්ක නිවැරදිකරු පෙළ ගස්සගෙන පරීක්ෂණ පෙළ ගස්සනවා. එහෙම දේශපාලන ඉතිහාසයක් මේ පරීක්ෂණ දෙපාර්තමේන්තුවල තිබෙනවා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි 100%ක් මේ පරීක්ෂණ පිළිබඳව විශ්වාස කපට නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා මේ අපරාධ කරුවන්ට මේ වංචනිකයන්ට දඬුවම් ලබා දීම සඳහා අපේ රටේ පාර්ලිමේන්තුව විසින් සකස් කර තිබෙන නීති සහ පිහිටුවා තිබෙන ආයතන ඒවා දේශපාලන හස්තයන්ගේ මුළු අධිකාරිත්වයට යට වී තිබෙනවා නම් අවසානයේදී ගරු කථානායකතුමනි මේ අපරාධ කරුවන්ට වංචනිකයන්ට දඬුවම් දීම සඳහා ඉතාමත් වගකීමක් තිබෙන මේ රටේ ජනතාවට නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව මේ අපරාධ කරුවන්ට තමන් අතේ තිබෙන බලය උපයෝග කරගෙන දඬුවම් දෙවි කියන දැඩි විශ්වාසයක් අපි තුළ තිබෙනවා. සමාජයේවත් අපරාධකරුවන්ට වංචනිකයන්ට දඬුවම් දීම සඳහා පෙළඹෙන්නේ නැත්නම් ඒ සඳහා නායකත්ව දිටු අය වංචනිකයන් සහ දූෂිතයන් නම් ඒ සඳහා තිබෙන ආයතනයන් අකාර්යක්ෂම වෙලා දේශපාලන හස්තයන්ට මැදිහත් වී තිබෙනවා නම් අවසානයේදී මේ අවනඩුව තියෙන කා ඉදිරිපිටද? ගරු කථානායක තිබෙන අවසානයේදී මේ අවනඩුව තිබෙන්නේ මහජනයා ඉදිරිපිට. ඒ නිසා මහජනයා මේ අවනඬුවට හොඳ තීන්දුවක් ගත්තේ නැත්නම් ගරු කථානායක අපේ මහජනයා ගැනත් කල්පනා කරලා බලන්න ඕනකම තිබෙනවා. ඒක අපිට කියන්න තිබෙන්නේ මේ කොමිෂන් වාර්තාව පිළිබඳව. ඊළඟ ගරු කථානායකතුමනි බරපතල වංචා දූෂණ පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව මා අවධානය යොමු කරන්න කැමතියි. විශේෂයෙන්ම ගරු කථානායකතුම අපි දන්නවා මෙම වාර්තා ලබා දීපු දින වකවානු සහ ඒවා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු දිනවකවනුත් එක්ක සංසන්දනය කළ බලනකොට කිසිසේත්ම අපට එම වාර්තාව ටිකක් නින්ද්‍රාශීලි නිකන් ඒක වාර්තාව එළියට එන්න කලින්ම නිකන් හමස් පෙට්ටියට ගියා දෝයි කියන සැකයක් ඇති වෙන තරමට එම වාර්තාවට මෙතෙක් කාලයක් සිදුවිච්ච සිදුවීම් දිහා බලපුවාමට හිතාගන්න අපිට එහෙම තමයි හිතාගන්න වෙන්නේ ගරු කතානායකතුමනි මේ පරීක්ෂණ 34ක් තිබෙනවා මා කිසිසේත්ම කියන්නේ නැහැ මේ පරීක්ෂණ 34 තමයි ඒ වකවානුව පිළිබඳ කරලා දැන් මහා වංචා දූෂණ 34 කියලා මේකයි මනිමි දැනට අල්ලස් කොමිසමේ සාකච්ඡාවට බඳුන් වෙන තිබෙන විශාල කරුණු ප්‍රමාණයක් තිබෙනවා ඒ වගේම බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ පරීක්ෂණ භාජන වෙමින් තිබෙන නඩු ගොනු කර තිබෙන පරීක්ෂණ ගණනාවක් තිබෙනවා ඒ වගේම විගණකාධිපති පාර්ලිමේන්තුවේ එවැනි පරීක්ෂණ ගණනාවක් තිබෙනවා ඒ වගේම විනිමය පාලන පනතට අනුව කොටස් වෙළඳ පොලේ ඇති කරලද ගේම් පිළිබඳව පරීක්ෂණ සිදුවේයි කියලා අපි විශාල බලාපොරොත්තුන් හිටියා විශේෂයෙන්ම තිලක් කරුණාරත්න මහතා එහි ප්‍රධාන නිලය දුරට පත් වුණාට පසුව අපේ විශාල බලාපොරොත්තුවක් තිබුණා එතුමා කාර්යක්ෂමව එම ශේෂ්ත්‍රයේ ඇති වී තිබෙන වංචා දූෂණ සහ ගේම් පිළිබඳව වඩාත් පරීක්ෂණ ඉස්සරහට යයි කියලා නමුත් මා දැන් තීරණ අවබෝධය අනුව එවැනි කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව තමයි වාර්තා වී තිබෙන්නේ එවැනි පරීක්ෂණ සිදු කරන්න බැරි හේතුත් අපිට තා පැහැදිලි කරු කතානායකතුමනි කලකට වහ නේද කලකට කලකදී වහ කලකදී රහ වෙනවලු ඒ නිසා 2015ට කලින් හිටපු බොහෝ අය වහ වෙලා හිටපු අය 2015 ජනවාරි මාසයේ අටින් පස්සේ රහ වීමේ ප්‍රතිඵල තමයි අද විනිමය පාලන පනත අනුව ඒ දේවල් ඉස්සරහට යන්නේ නැති නම්ගම් අවශ්‍ය නම් තොරතුරු අවශ්‍ය නම් ඕන වෙලාවක කියන්න පුළුවන් එදා වහ අද රහ වෙච්ච විදිය ඒ නිසා ගරු කතානායකතුමනි ඒ ඒ ඒ ආයතනවල තිබීදී ඒ ආයතනවල තිබීදී මෙම කමිෂන් සභාව විසින් 34ක් පරීක්ෂණයට භාජනය කොට තිබෙනවා ඒ 34න් දැන්ට වාර්තා කොට තිබෙනවා මිලියන 3172ක් කෝටි 317ක් 317 කෝටි 24 ලක්ෂයක් මහජනයාගේ ධනය අවභාවිතා වී හෝ නාස්ති වී හෝ හොරකම් වී තිබෙන බවට වාර්තා කොට තිබෙනවා ඒකේ ගරු කතානායකතුමනි මා එකින් එක ගොඩාක් විස්තර කරන්න ගිය නැතුවට දැන් ආන්දෝලනයේ තුඩු දී තිබෙන ස්වාධීන රූපවාහිනියේ ගනුදෙනුව පිළිබඳව මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න සූදානම් විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනිය ඒ වකවානුවේදී මෙම දැන්වීම් ප්‍රචාරණය කිරීම මුළු මනින්ම රූපවාහිනිය ආයතනය මැතිවරණය සඳහා උපයෝග කර ගැනීම ආදී කරුණු හේතු කොටගෙන ඇති වී තිබෙන පාඩුව පිළිබඳව ගරු කතානායකතුමනි මෙහෙම දක්වනවා ඒ ජනාධිපති වරණේදී මීඩියා ෆැක්ටරි නියෝජිත ආයතනයේ දැන්වීම් වලින් මරවුන් වගේ කියන මිලියන 101ක් වික්ට ඇඩ්වර්ටයිසින් නියෝජිත ආයතනයේ දැන්වීම් වලින් මිලියන 8ක් රෙඩ් කාඩ් මගින් මිලියන 112ක් මෛත්‍රීපාල මහත්මයාගේ දැන්වීම් ප්‍රචාර නොකිරීම හේතු කොටගෙන මිලියන 9ක් ආදී මිලියන 235ක ඒ කියන්නේ 23 කෝටි 52 ලක්ෂයක් මේ ITN නාලිකාවේ මුදල් අවභාවිතා වූ බව සඳහන් වී තිබෙනවා ගරු කතානායකතුමනි කෝටි 23ක් ITN නාලිකාව. ඉතින් මම හිතන්නේ නාලිකාවක් ඉතුරු වෙයි කියලා. එවැනි කුඩා ආයතනයකින් මිලියන 235ක් විනාඩි 5ක් කියන ගානක්
ඔව්. ඔබතුමා ඒක නේද? ආ හොඳයි. ඒක නෙමෙයි කරන්නේ. කොච්චරද දෙනවද?
නෑ ඔක්කොම කතා කරනවා. ඔබතුමා ගන්න. ඔක්කොම කතා කරනවා. එනිසා ගරු කතානායකතුමනි මේ පිළිබඳව මේ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබෙනවා මේ ආන්දෝලනයේ තුඩු දුන්නු එක මේකේ 6 වෙනි වග උත්තර කරුවා ලෙස ගරු කතානායකතුමනි හිටපු ජනාධිපතිතුමා නම් කරලා තිබෙනවා. හැබැයි නම් කිරීමට අමතරව මෙහෙම සඳහන් කරලා තිබෙනවා දැන්වීමලත් පාර්ශ්ව යන මහින්ද රාජපක්ෂ යන අය අල්ලස් පනත යටතේ 70 වන වගන්තියේ විස්තර කර ඇති දූෂණයේ නැමති වරද දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද දූෂණයට අනුබල දීමේ වරද යන මෙම වැරදි එකක් හෝ ඊට වැඩි ගණනක් සිදු කර ඇති බව මෙම කොමිෂන් සභාව තීරණය කරයි. මේකෙන් වැඩි ගණන. හැබැයි ඊට පස්සේ මම දැක්කා සාකච්ඡාවක් ගොඩනැගිලා තිබුණා මේ ප්‍රජා අයිති අහෝස කිරීමක් පිළිබඳව. මම කියනවා කිසි කෙනෙකුට දේශපාලන ගේම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීමට අපිට දෙන්නේ නැහැ. ඒ සාධාරණයි. පාර්ලිමේන්තුව දඬුවම් දීමේ ස්ථානයක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ දඬුවම් දීපු කැත ඉතිහාසයක් තිබෙනවා. සිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමියට මේකේ නඩු අහලා, නඩුකාරයෝ කවුද කියන්නද ලැජ්ජයි, මේකේ නඩු අහලා දඬුවම් දුන්නා. ඒ වගේම මිට ඉතිහාසෙත් අපි දැකලා තියෙනවා නඩු අහලා දඬුවම් දුන්නා. ඒ නිසා පාර්ලිමේන්තුව කිසිසේත්ම දඬුවම් දීමේ ආයතනයක් බවට පරිවර්තනය නොවිය යුතුයි. ඒ නිසා එවැනි දේශපාලන තීරණයකට තමන්ට අවශ්‍ය වෙන අය සොයා බලා දඬුවම් කිරීම සඳහා යම් දේශපාලන ක්‍රියාමාර්ගවලට මේ පාර්ලිමේන්තුව යටත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා එවැනි ක්‍රියාමාර්ගයට අපේ පාර්ශ්වෙන් අපි කිසිදු සහායක් ලබා දෙනව විසක් නෙවෙයි, ඒ ක්‍රියාමාර්ග පරාද කරනවා. හැබැයි ගරු කතානායක මේකේ මේ වார்த்தාවේ තියෙන ඉතාමත් පැහැදිලි කතාවක්. මේ හරහා කියන්නේ කවරක්වත් නෙවෙයි. මේ හරහා ගරු කතානායකතුමනි කියන්නේ අපේ රටේ නීතිය තිබෙන අඩුවක් ගැන පෙන්නුම් කරනවා කොමිෂන් සභාව. කියන මොකද්ද? දූෂණයට වෙනත් අපරාධ නඩුවකට අධිකරණයකදී වරදකරු වී දඬුවම් ලැබූ අයෙකු මහජන නියෝජිතක වශයෙන් තේරීපත් වීමේදී නුසුසුකම් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනාධිපති ආණ්ඩු ක්‍රමවස්ථාවේ 89 විකාශ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අවුරුදු දෙකකට දඬුවම් ලබා දිය හැකි වරදකට මාස 6කට වඩා වැඩියෙන් වූ සිර දඬුවමක් ලැබුවොත් ඔහුට ජනාධිපතිවරණයකට හෝ තෝරාපත් කරගෙන මෙතිවරණ ඉදිරිපත් වෙන්න බෑ අවුරුදු 7ක් යන තෙක් කියලා. මේක තමයි දැන් තියෙන නීතිය. හැබැයි කොමිෂන් සභාව කියනවා මේ සාධාරණ නැහැ කියලා. ඒක කියන මෙහෙම සිර දඬුවම් විදි දේශපාලනඥයෙකු, ඒ කියන්නේ මෙහෙමයි, වරදකට වරදකරු කිරීමෙන් මහජන නියෝජිතක වශයෙන් පත් කිරීමට නුසුදුසු වන ඉහත සීමාවන්, අන්න ඒකයි මේක කියන්නේ, ඉහත සීමාවන් සලකා බැලීමේදී පෙනී යන්නේ සිර දඬුවම් විදි දේශපාලනඥයෙකුට උවද සත්වසරකින් පසුව නැවත මහජන නියෝජිතක වශයෙන් තේරීපත් වීමට අවස්ථාව ඇති බවයි. ඒ කියන්නේ දැන් මේ තියෙන නීතියේ අඩුවක් පෙන්වලා දෙනවා. වංචා කරලා සිර දඬුවම් ලැබපු කෙනෙකුට හරි අවුරුදු 7කට පස්සේ ආපහු මහජන නියෝජිතක බවට පත්විය හැකි. නමුත් මෙම කොමිෂන් සභාවේ අදහස වන්නේ අපරාධ ක්‍රියාවකට විශේෂයෙන් දූෂණය වැනි වරදකට වරදකරු වූ දේශපාලනඥයෙකු සත්වසරකින් පසුව උවද මහජන නියෝජිතක වශයෙන් තේරීපත් වීම නුසුදුසු බවයි. අතරේ ඒක හරි නැත්? එතකොට මේ කවුරු හරි තනි පුද්ගලයෙක් ඉලක්ක කොටගෙන පාර්ලිමේන්තුවේ දඩයම් කිරීමේ දඬුවම් කිරීමේ මධ්‍යස්ථානයක් වෙනවට අපි එකඟ නොවන්නා සේම හැබැයි මහජනයාගේ දේපල හොරකම් කිරීම වරද, නාස්ති කිරීම දූෂණය කිරීම වරදට ඔව් වරදකරුවෙක් කූවොත් ඔහුට මහජන නියෝජිතෙක් හැටියට තෝරාපත් කර යැවීම සඳහා තිබෙන අයිතිය මුළුමනින්ම අවලංගු කිරීම සඳහා මේ කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවට අපි ගරු කතානායකතුමනි 100%ක් පක්ෂපාතී. මම දැනගන්න කැමති ආණ්ඩු පක්ෂෙන් මේ සංශෝධනය කියන්න ලෑස්තිද කියලා. මේ කරන්න ඕන සංශෝධනයක් මේ රටේ. එහෙම නැත්නම් ගරු කතානායකතුමනි මහජනයාගේ ධනය තමන්ට සිතු සිසු පරිදි දූකිලේ යොදවන්න මේ తాවකාලික බලයට එන කණ්ඩායමකට අපි ඉඩ ලබා දිය යුතුද? ආය අවුරුදු 7න් එනවා. කොහොමත් ඔච්චර හොරකම් කරාට පස්සේ ඉන්න බෑ. කොහොමත් ඉන්න වෙනවා එළිය අවුරුදු 7ක් විතර. ආය එනවා. ඒක මොකද වෙලා තිබෙන්නේ? ඒ නිසා ගරු කතානායකතුමනි කිසිසේත්ම දූෂණය කියන වරදට වරද කරුවෙකුට යලි මහජන නියෝජිතයෙක් කෙරේ තෝරාපත් කිරීම සඳහා තිබෙන අවස්ථාව නැති කිරීමේ නීතිපති සංවිධාන වෙනුවෙන් කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවට අපි පක්ෂපාතී. මා යටකී කොන්දේසියට යටත්ව පාර්ලිමේන්තුව දඩුවම් කිරීමේ ආයතනයක් නොවේ, පාර්ලිමේන්තුව නීති සම්පාදනය කිරීමේ ආයතනයක පැත්තින් ඒ යෝජනාවට අපි පක්ෂපාතීත්ව පෙන්වුම් කරමු. ඊළඟ කරු කතානායකතුමනි අපේ රටේ මේ බලය ගන්න අය ඒ බලය ගරු කතානායකතුමනි හසුරුවන්නේ බලයෙන් විඳිනවා, බලය ජොලි කරනවා. බලය කියන්නේ මහජනයා විසින් රට පිළිබඳ ජනතාව පිළිබඳව තමන්ගේ දෙවුර මත පවර පටවන ලද වගකීමක් ලෙස නෙවෙයි සලකන්නේ. මේ මහජනය පාර්ලිමේන්තුවට වේවා ජනාධිපතිවරයෙකුට වේවා මා බලයක් අත්පත් කරලා දෙන්නේ කුමක් වෙනුවෙන්ද? ඒ බලය අත්පත් කරලා දෙන්නේ ගරු කතානායකතුමනි මහජනයා පිළිබඳවත් රට පිළිබඳවත් මහත් වගකීමකින් යුතුව. හැබැයි මෑත ඉතිහාස පුරාවටම මේ පාලකයන් හැසිරී තිබෙන්නේ ජනතාවගේ බර, රටේ වගකීම තමන්ගේ දෙවුර උර පටවා ගන්න ලද පාලකයන් ලෙස නෙවෙයි ඔවුන් හැසිරී තිබෙන්නේ තමන්ට සිතු පරිදි මහජනයාගේ ධනය නාස්ති කරමින් හොරකම් කරමින් දූකෙලී යෙදෙන්න පුළුවන් නේද එන්ජොයි කරන්න පුළුවන් බලෙන් කණ්ඩායමක් ලෙස ඒක මේ කොමිෂන් සභාව වාර්තා විත්තා පැහැදිලිව පෙන්눔 කරමින් තිබෙනවා මා පෙන්වන්න කරු කතාවනේ මොන තරම්ද කියනවනะ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පිළිබඳ මෙහෙම සඳහන් වෙනවා ඔහු අභ්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් අමාත්‍යංශයෙන් ගෙවලා තියෙනවා මිලියන 155ක් ඊට පස්සේ ගමනගම ව්‍යාපෘතියෙන් ගුවන් යම් ගමන් සඳහා යොදලා තියෙනවා මිලියන 161ක් ඔහුගේ වාහන ඔහුට නියමිත වාහන වලට වඩා අතිරේක වාහන පාවිච්චි වෙනුවෙන් මිලියන 612යි ඔහුට නියමිත ආරක්ෂාවට වඩා අතිරේක ආරක්ෂාව වෙනුවෙන් මිලියන 264යි එනිසා ඔහු සිදු කොට තිබෙන පාඩුව රුපියල් මිලියන 1200ක් යට මේ වාර්තාවේ සඳහන් වී තිබෙනවා මිලියන 1200ක් එතන මොකද මේ පෙන්눔 කරන්නේ මේ මෙම් මෙම් පෙන්눔 කරන අන්කවරක්ද මේ ගුවන් වියදම් බලපුවාම ගරු කතානායකතුම බොහෝ දුරට එතුමා පොළවට වඩා වැඩියෙන් උඩින් ඉඳුණා පොළවට වඩා වැඩියෙන් උඩින් ඉඳුණා මේ අවුරුදු පහට එනිසා ගරු කතානායකතුමනි මිලියන 1200ක් මහා ජනයාගේ ධනය තමන්ගේ පෞද්ගලික සුඛ විහරණ වෙනුවෙන් ජොලි කිරීම වෙනුවෙන් එන්ජොයි කිරීම වෙනුවෙන් වැය කරන පාලක තන්ත්‍රයක් වෙනස් වී තු නැද්ද වෙනස් වී තු නැද්ද දේශපාලන සංස්කෘතිය ඒක අපි තමුන් අසලෙන් අහන්න ගරු කතානායකතුමනි මා දැක්ක මේ වාර්තා පළවෙන වෙලාවේ කොමිෂන් සභාව අනුවේ ඉදිරිපත් කරන සාක්ෂි ඒ සාක්ෂි වලින් ඉතා මැනවින් පෙන්눔 කරමින් තිබුණා මොකද්ද සමුදා සමහර නාවික අමුදා සෙබ්ලියන් තියාගෙන හිටියේ නෝනාගේ හැට්ටේ ආය කටුව ගන්න එමෙත සපත්තු දෙක පොලිස් කරන්න සාරිය අඳවන්න පොට හරිද කියලා බලන්න මොකද්ද වෙලා තිබෙන්නේ මේ රටේ මහජනගේ ධනෙ තමන්ට සිතු සිතු පරිදි විනාශ කිරීම සඳහා අවශ්‍ය වෙන ජොලි කිරීමේ බලයක් තමයි තමුන්වහන්සේලගේ පාලනය ඒ නිසා ගරු කතානායකතුමනි මේ කොමිෂන් සභාව වාර්තාවේ ඒ පිළිබඳවත් ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා ඒ වගේම ගරු කතානායකතුමනි මේ ධනය නියමිත පරිදි එක්රස් කොට තිබෙන වියදම් කිරීම සඳහා අනුබලය දී තිබෙන ධනය වක්‍රාකාරයෙන් තමන් කොහොමද තමන්ගේ හිතවතුන් වෙත අදින්නේ කියන එක හිතවතුන් වෙත මහජනයාගේ ධනය ඇදලා දෙන්නේ කොහොමද කියන එක ගරු කතානායකතුමනි මේ වார்த்தාවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා ඒක තමයි ගරු කතානායකතුමනි හම්බන්තොට වරායේ විවෘත කිරීමේ උත්සවයේ ඒව ගරු කතානායකතුමනි එක මොහොතකදී තමන්ගේ දේශපාලන කඳවුර මහත් උත්කර්ෂයට නංගන්න ඒ වෙනුවෙන් පොතපත ලියන්න ඒ වෙනුවෙන් චිත්‍රපට ලියන්න ඒ වෙනුවෙන් මහා ප්‍රාඥ වගන්ති කියන්න ස්තෝත්‍ර ගායනය කරන්න කණ්ඩායම් හදනවා ඒ කණ්ඩායම් වල නඩත්තුව මේ ආයතන හරහාම විවිධ ව්‍යාපෘති වලින් ලබා දෙන එක බව පැහැදිලි ඒ සිද්ධාන්තයත් මෙම කොමිෂන් සභා වාර්තාවේ ගරු කතානායකතුමනි පෙන්눔 කරලා තිබෙනවා ඒ කියන්නේ වරාය අධිකාරිය හම්බන්තොට වරාය උත්සව වියදම් 2010 අටවැනි මාසේ 15 කරදිය මංගල්‍යයේ සැරසිලි වියදම මිලියන 49 කෝටි 4 කෝටි 92 ලක්ෂය එම උත්සවයේ සංවිධාන වියදම තුන් කෝටි 34 ලක්ෂයයි 2010 11 18 එම වරාය විවෘත කිරීමේ උත්සවය 6 කෝටි 40 ලක්ෂයයි එම උත්සවයට යෙදු වරාය අධිකාරියේ සේවක වැටුප් බිල 2 කෝටි 40 ලක්ෂයක 47 ලක්ෂයයි ඒ කියන්නේ වරාය අධිකාරියේ ඒ කියන්නේ හම්බන්තොට වරායේ උත්සවාකාරයෙන් විවෘත කිරීම වියදම 17 කෝටි 14 ලක්ෂයයි මම අහනවා මේ 17 කෝටි 14 ලක්ෂය කොහොමද ඇදෙන්නේ කවුරු වෙතද මේවා ලබා දෙන්නේ මේ ලබා දෙන්නේ තමන්ගේ ස්තෝත්‍ර ගායනය කිනුවෙන් පෙනී හිටන කණ්ඩායම් මෙත සල්ලි අදින මාවත බව පෙන්눔 කරනවා මේ රාජ්‍ය ධූරාවලිය එයත් මෙම බඳුම් කර කොමිෂන් සභා වාර්තාවේ මෙම සමවෙන්න මෙම බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේදී ඉතා පෙන්눔 කරන එක නිදර්ශනයක් කොහොමද මේ මහජනයාගේ ධනෙ තමන්ගේ හිතවතුන් වෙත අයතා පාරවලින් අදින්නේ කියන සංඥාව මේකෙන් ලබා දීලා තිබෙනවා ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මෙම වංචා දූෂණ වලට ලක් වූ අය කවරාකාරයෙන්ද දේශපාලන බලය සමග යැපෙන්නේ ආරක්ෂා වෙන්න කියන පණිවිඩයත් මෙම බඳුම් කර මෙම බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ කොමිෂන් සභා වාර්තාවෙන් ඉදිරිපත් වී තිබෙනවා විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ නගරාධිපතිවරයා එවකට දයට කිරුල කියන ව්‍යාපෘතියෙන් මෙම වාර්තාවේ සඳහන් වෙන ආකාරයට වැසිකිලි පද්ධතියෙන් පවා ලැජ්ජයි తాවකාලික වැසිකිලි පද්ධතියෙන් පවා මහා ජනගහ මුදල් හොරකම් කරපු කෙනෙක් ඔහු එවකට පැවති පාලනේ ඉතාම සුවච කීකරු ශක්තිමත් ගෝලෙයි හැබැයි ඒ ගෝලය අදමකද වී තිබෙන්. මෙම බැදුම් කර කොමිසන් සභ මෙම වාර්තාව සමාවෙන්න. මෙම වරපතල මූල්‍ය අපරාධ කොමිසන් සභා වාර්තාව පිළිගන්නා ලද ජනාධිපතිවරයාගේම මාතර නගරාධිපති අපේක්ෂකයා බවට පත් වෙන්නේ කොහොමද? ඒකෙන් පෙන්නන්නේ මොකද්ද? මේක ඉතා හොඳ නිදර්ශන තිබෙනවා. බලය තියෙන පැත්තට හොයියා කිවීමෙන් මේ වංචාවලින් කොහොමද සැඟවෙන්න පුළුවන්ද කියන සංඥාවක් මෙම කොමිසම් සභා වාර්තාවෙන් දෙනවා. ඒ වගේම එවන්ගාඩ් මුදල් තමගේ මැතිවරණ ව්‍යාපාරයට පාවිච්චි කිරීම වෙනුවෙන් කෝට්ටේ නගර සභාවේ ජනකරණවක කියන ප්‍රධාන අපේක්ෂකයා පෞගේ කාලේ අපි දැක්කේ අපේක්ෂකගේ ක්‍රියාකලාපී. හැබැයි හිටි ඇටි වෙනත් දේශපාලන වෙස් ගන්නේ ඇයි? වෙන කඳවුරු වලට එකතු වෙන්නේ ඇයි? ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා දේශපාලන රැකවරණය සඳහා මෙම කණ්ඩායම් පැති හොමාරු කිරීමේ නිදර්ශනද මෙම වැදුම් කර කොමිසම් සභා වාර්තාවෙන් පෙන්눔 කරමින් තිබෙනවා. ජන සමාවෙන ජනාධිපති කොමිසම කිව්වොත් වැදුම් කිරීම තමයිද? නේ? ඉතින් කියලා කියලාම නේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? මේ වාර්තාවෙන් පෙන්눔 කරමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, මෑත කාලේ මැතිවරණ ව්‍යාපාරේ පටන් ගන්නකොටම අපි දැක්කා නිමල් ප්‍රේමවංශ කියලා බස්නාහිර කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඉන්න මන්ත්‍රීවරේ, ඒ වගේම පියසිරි විජේනායක කියලා හිටපු අමාත්‍යවරේ හිටියටියේ ස්ථාන මාරු වෙනවා. තියෙන බලකඳුරේ වෙන බලකඳුරකට යනවා. ඇයි? කොමිසම සභා වාර්තාවේ චෝදනා තිබෙනවා. එනිසා අපිට තා හොඳින් දැන් පෙන්눔 කරන මොකද්ද? මේ කොමිසම් සභා වාර්තා කරු කතානායකතුමනි, අපේ රටේ මූල්‍ය අපරාධ පිළිබඳව, අපරාධකරුවන් සැඟවීම පිළිබඳව, අපරාධකරුවන් ඒක රාජ්‍ය බලය යොදාගෙන තමන්ගේ මහජන ධනය තමන්ගේ සුඛ විහරණ සෙන් වෙනුවෙන් උපයෝග කරගන්න ආකාරය පිළිබඳව, ඒ මහජන ධනය තමන්ගේ ස්තෝත්‍ර ගායනා කරන පුද්ගලයන්ට අදින ආකාරය පිළිබඳව සහ මහජනයාගේ ධනය හොරකම් කරලා ආරක්ෂා වෙන ප්‍රමාණය පිළිබඳව යම් සාධනීය පැතිකඩක් මෙම කොමිසම් සභා වාර්තාවලින් පෙන්눔 කරමින් තිබෙනවා. ඒක ඉතාමත් හොඳයි කියලා අපි කල්පනා කරනවා. එනිසා ගරු කතානායකතුමනි කසුම් පලියේනලා අර්ජුන ඇලෝසියස්ලා කොහෙන් යාවිද දන්නේ? මම පොඩ්ඩක් පරික්ෂා කරන්න කියලා කියන ගරු කතානායකතුමනි, ඊයේ දිනේ කසුම් පලියේන හා අර්ජුන ඇලෝසියස් බලන් ගියපෝයගේ නාම ලේඛනය මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. පෙළ හිටින්. අමා වගේ කීමෙන් කියනවා. පෙන්නන්න. ආ? පද පෙන්නන්න. හරි අපි කැමති. අපිට දැනගන්න පුළුවන් කවුද මේ කියලා. එනිසා කරු කතානායකතුමනි, ඉතිහාසය පුරාවටම අපි දැක තිබෙනවා දූෂණය වංචාව පිළිබඳව කරවටක් හිර වෙනකොට පැති මාරු කරපු ඉතිහාසය, බලයේ පැත්තට පිණුම් ගහපු ඉතිහාසය. එනිසා ඒ පිළිබඳත් ඉතාමත් සාධාරණ පැතිකඩක්. මා කියන්නේ මේකේ සමස්තය තියෙනවා කියලා. නමුත් අපිට යම් නිදර්ශන ගණනාවක් මෙම කොමිසම් සභා වාර්තා හමුවේ පෙන්눔 කරමින් තිබෙනවා. ඒ වගේම කරු කතානායකතුමනි, වර්තමාන දේශපාලනයේ මහා සක්‍රීය අය තමන්ගේ අමාත්‍යංශ මෙහෙවීමේදී ඥාතීන්ට සලකන ලද ආකාරයන් ලැජ්ජයි කියන්නේ. ඒ වගේම මහා ඇමතිවරු තමගේ මූල්‍ය අවභාවිත කරපු ආකාරයන්, ඒ වගේම තමන්ගේ ඥාතිවරුන් යාලංකයකට දාලා එහි මුදල් තමන්ගේ සුඛ විහරණ වෙනුවෙන් උපය කරගන්න ලද ආකාරයන්, තමගේ ඉඩ තමගේ පළාතේ ඉඩම් තමගේ හිතවතුන්ට බෙදා දෙන ලද ආකාරයන් පිළිබඳව විශාල වාර්තාවක් මෙම ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ සඳහන් වී තිබෙනවා. එනිසා ගරු කතානායකතුමනි, මේ බැඳුම් කර කොමිසම් සභා වාර්තාවත් මේ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ කොමිසම් සභා වාර්තාවලින් පෙන්눔 කරන්නේ අපේ රටේ දේශපාලනයේ දූෂ්‍යභාවයේ ඉතාමත් පැහැදිලි පැතිකඩක් මේකෙන් පෙන්눔 කරමින් තිබෙනවා. දැන් ගරු කතානායකතුමනි, මේකේ තිබෙන කරුණු තමයි දැන් මේ වාර්තා, මා කියන මේ වාර්තා, ඒ කියන්නේ දීවර සංස්ථාවේ වාර්තාව බාලදීර්ණ ඔක්තෝබර් මාසේ 16 2015 මයිඅංගන ප්‍රාදේශ සභාවේ ගනුදෙනු පිළිබඳ වාර්තාව බාරතන 2016 අප්‍රේල් මාසේ ස්වාධීන රූපවාහිනී වාර්තාව මම කලින් කිව්වා 2016 අප්‍රේල් 28, ඒ කියන්නේ මේ අප්‍රේල් වලට අවුරුදු දෙකයි. ඊට පස්සේ රත්නලංකා පිළිබඳ වාර්තාව බාරතන 2016 සැප්තැම්බර්, දැන් අවුරුදු කහමාරකට කිට්ටුයි. ඊට පස්සේ උතුරුමැද මහාමති එස් එම් චන්ද්‍රසේනගේ එස් එම් සමවෙන්න රංජිත් මහත්මගේ වාර්තාව බාර දීලා තිබෙන්නේ 2016 ඔක්තෝබර් 27 අවුරුදු කහමාරකට කිට්ටි. එතන මේ සමහර වාර්තා අවුරුදු දෙක අවුරුදු කහමාරකට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේදී මම අවස්ථා කීපයකදී 23-2 ප්‍රකාශය යටතේ ඉල්ලා සිටියා මෙම වාර්තා සභාගත කරන්න කියලා මේ පාර්ලිමේන්තුවට. හැබැයි මේ වාර්තා මේ පාර්ලිමේන්තුවට සභාගත වුණේ නැහැ. ඊට පසුව පසුගිය අයවැය විවාදයේදී මේ වාර්තාවට ඍජු ලෙස වගකීම් යුත්තේ ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මහත්මයා අතර මේක ලබා දුන්න නිසා එතුමාගේ කාරක සභාවස්ස විවාදයේදී මම එතුමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර හිටියා කරුණාකරලා මේ වාර්තා අපිට ඉදිරිපත් කරන්න කියලා. හැබැයි අඩුම තරමේකට පිළිතුරක්වත් මේ පාර්ලිමේන්තුවේ ලැබුණේ නැහැ. ඒතර අපිට සාධාරණ සැකයක් පැන නගිනවා. නැවත මේ වංචා දූෂණයන්ට එරෙහිව තිබෙන විරෝධය යම් දේශපාලන රංගනයක ප්‍රතිකටක්ද මේකෙන් පෙන්වු කරන්නේ. ඒකත් අපි හරියට निराකරණය කරගත යුතු තිබෙනවා. ඒ මොකද ඒ වார்த்தාව තමන්ගේ අතේ තියාගෙන ඒ දූෂිතයන් එක ආණ්ඩු හදන්න කතා කරනවනේ. කොහොමද වෙන්නේ? අපි අහන්නේ කොහොමද වෙන්නේ? එනිසා වார்த்தාව එළිය දැක්වෙන්නේ තමන් සමග එකඟතාවයකට ආවේ නැතුවමද කියලා සාධාරණ සැක අපිට පැන නගිනවා. මොකද ඒ වார்த்தාවන් අතේ තබාගෙන තමයි එකට ඡන්ද කරන්න සාකච්ඡා කරේ. මේ අවංක වහන්න. එනිසා කරු කතානායකතුමනි අද මේ දූෂණය පමණක් නෙවෙයි දූෂණයට එරෙහි සටනද දූෂණය වෙමින් තිබෙනවා. ඒකයි මේකේ තියෙන භයානකම තත්ත්වය. ඒ හින්දා ව්‍යාජ දූෂණ විරෝධී කණ්ඩායම් කරලියට එමින් තිබෙන කාලවකවන බවට මේ මැතිවරණ කාලවකවනපත් වී තිබෙනවා. දූෂණයට එරෙහිව සටන කිසිසේත්ම දූෂණය වීමට ඉඩ නොදී යුතු කිනිස්ථාවරේ ජනතා විමුක්ති අපි ඉන්නවා ගරු කතානායකතුමනි. එනිසා ගරු කතානායකතුමනි එනිසා ගරු කතානායකතුමනි අවසන් වශයෙන් මේ දූෂණ වලල්ල මේ දූෂණ යාන්ත්‍රණය හුදු තනි පුද්ගලයේ දෙන්නගේ තනි හිතුවක්කාරී ක්‍රියාමාර්ගයක් නොවේ. මේක ගරු කතානායක දූෂිත වලල්ල. මේ වලල්ල දැන් දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ස්ථාවරව මේ වලල්ල පවතිනවා. ඒ වලල්ල ඇතුලේ දේශපාලන කණ්ඩායමක් ඉන්නවා. දේශපාලන කණ්ඩායමක වලල්ල ඇතුලේ ඉන්නවා. මම කියන්නේ සියලු දෙනාම කියලා. හැබැයි ඒ දේශපාලන කණ්ඩායම සියලු දෙනාටම වඩා වැඩියෙන් බලවත් කණ්ඩායම. ඒකයි භයානකම තියෙන්නේ. මේ නිකන් මැදවැච්චෙන් එන මන්ත්‍රියෝක හිටියා කියලා නේද? තනමල් විලෙන් එන මන්ත්‍රියෝක හිටියා කියලා මුකුත් වෙන්නේ නැහැ. හැබැයි මේ දූෂිත වලල්ල ඉන්නේ කවුද හැමදාම? හැමදාම පාලන බලය ජනතාව විසින් ලබා දී තිබුණත් නැතිවරණයකදී ඒ ජනතාව විසින් ලබා දෙන බලය හැම ආණ්ඩුවකදීම 3-4 දෙනෙක් අතර කේන්ද්‍රගත වෙනවා. ඒ 3-4 දෙනා මේ දූෂණ වලල්ලේ හරි හරියට අසුන්ගත වෙනවා. ස්ථානගත වෙනවා. ඒක කණ්ඩායම. ආණ්ඩු මාරුවේදී ගරු කතානායකතුමනි ඒ දූෂිත වලල්ලේ දේශපාලකයන් කණ්ඩායමක් එළියට එනවා. එක්කෙනෙක් දෙන්නෙක් ඉතුරුත් වෙනවා. තව දූෂිත කණ්ඩායමක් එකට ඇතුල් වෙනවා. ආණ්ඩු මාරු වෙලා කෙටි වේලාවකදී ඒ දූෂිත වලල්ලේ දේශපාලන කොටස ස්ථාවර වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මේ දූෂිත වලල්ලට රාජ්‍යාන්තරනේ ඉහළ කණ්ඩායමක් ඉන්නවා. පරිපාලන සේවයේ 2400ක් උනත් 2400ම නෙවෙයි ඉතා කුඩා කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති වෙන්නේ. ඒගොල්ලෝ තමයි ජනාධිපති ලේකම් වුණේ. ඒගොල්ලෝ තමයි TRC එකේ සභා අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ මේ සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් වෙන්නේ. ඒවා වෙන්නේ. ඒව අදාළ නැහැ. කාන්තා කටයුතු අමාත්‍යාංශ ලේකම් වෙන්නේ. ඒ අය ඉතාමත් බලගත් තැන්වල ස්ථානගත වෙනවා. එනිසා ඒ දේශපාලන ස්ථානගත වීමත් එක්කම නිලධාරී යාන්ත්‍රණයක් ස්ථානගත වෙනවා. ඊට පස්සේ කරු කතානායකතුමන් මේකට පොලිසිය සහ ආරක්ෂක වලල්ලක් තිබෙනවා. 84000ක් වන සමස්ත පොලිසිය නෙවෙයි. ඒගොල්ලෝ ඒ ගමේ පොඩි පොඩි දේවල් කර ඒවා ගණන් ගන්නවත් තිබා. එහෙම නෙවෙයි. හැබැයි මේ 84000ක් වන පොලිසියේ ඉතාමත් වගකීතු කණ්ඩායම් මේක හරියට ස්ථානගත වෙනවා. ඒ නිසා තමයි හිටපු පොලිස්පති බාලසූරිය වෙලේ සුදාගෙන් ගෙවල් සහ ඉඩම් වල කප්පම් අරන් තියෙන්නේ. වගකීමෙන් කියන්නේ. එහෙම නැත්නම් ඉන්න පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහත්තයා කියන්නේ. පූජ්‍ය ජයසුන්දර මහත්තයා කියන්නේ. හිටපු පොලිස්පති බාලසූරිය වෙලෙසුවාගෙන් කැලණියෙන් ගෙවල් ගත්තේ නැත්නම් ඉඩම් ගත්තේ නැද්ද කියලා? ගත්තා. ඒ පොලිස්පතිවරයා තමයි කටුනායක වෙඩි තිබ්බාට පසුව එක්සත් ඇරබි අමා එමීර් රාජ්‍ය තානාපතිවරයාට යවලා ජනාධිපති ඡන්ද එනකොට වහාම ඊළඟ කෝන් පොලිස්පතිතුමාට වඩා උඩින් තියන්නේ පොලිස් අමාත්‍යාංශ ලේකම් කරලා. ඒ නිසා මේ යාන්ත්‍රණය මේ පොලිසිය මේ යාන්ත්‍රණය ඉතා කුඩා කොටසක් මේ දූෂිත වලල්ලේ ඉන්නේ. ඊළඟ හමුදා යාන්ත්‍රණයත් ගරු කතානායකතුමනි කුඩා කණ්ඩායමක් ලක්ෂ 3කට වඩා අධික හමුදාවේ 50-60ක් වගේ කණ්ඩායමක් මේකේ ඉන්නවා. ඊළඟ මේකේ ගරු කතානායකතුමනි ව්‍යාපාරික වලල්ලක් ඉන්නවා. ඔවුන් අපේ රටේ කර්මාන්තකරුවන් අපේ රටේ නිෂ්පාදන වර්ධනය කරන්න නොවේ. මේක ව්‍යාපාරික වලල්ලක් ඉන්නවා. සුදු කරපටි මංකොලකාරයෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ නිකන් ඩීලර්ස්ලා. ඒගොල්ලෝ බලා ගන්න පුළුවන් හවසට ඔය ලොකු ලොකු හෝටල් වලට ගිහපුවම කණ්ඩායම කැරි කැරි ඉන්නවා. ඒක ඒක ඇමතිවරයා වටේ. අපි ඕන තරම් දැකලා තියෙනවා. එනිසා මේ ඩීලර්ස්ලත් මොකද වෙන්නේ? මේ ව්‍යාපාරිකෝ නෙවෙයි. මේවිලා රටේ නිෂ්පාදන වැඩි කරන රටේ ආර්ථිකට මහා දායකත්වයක් සපයන අය නෙවෙයි. මහජනයාගේ ධනෙ එහෙට මෙහෙට ගනුදෙනු කිරීම අර බෝකර වැඩි කිරීම අර එක් රැස් කරගන්න ව්‍යාපාරික පැලැන්තියක් වෙනවා. ඉතා කුඩා කණ්ඩායමක්. ඒ කණ්ඩායමත් මේ වලල්ලේ ඉන්නවා. ඊට අමතරව මේ වලල්ලේ පරීක්ෂණ නිලධාරීන් ඉන්නවා. මේ වලල්ලේ අධිකරණ නිලධාරීන් ඉන්නවා. ඒ නිසා මේ දූෂිත වලල්ල ශක්තිමත්. මොකද වෙන්නේ ආණ්ඩු පරිවර්තනයකදී? ආණ්ඩු පරිවර්තනයකදී ගරු කථානායකතුමනි කෙටි කාලයකට මේ දූෂිත වලල්ල බොඳ වෙනවා. අපැහැදිලි වෙනවා. ඒට මේට චලනය වෙනවා. හැබැයි මාස 7-8ක් යනකොට නැවත ඒ දූෂිත වලල්ල ස්ථානගත වෙනවා. ඒ දේශපාලකයන් වෙනුවට අලුත් දේශපාලකයන් එතන ස්ථානගත වෙනවා. හිටපුවාගින් එන්නේ දෙන්නේ 3 දෙනෙක් ඉතුරු වෙනවා. ඒ පොලිසිය වෙනුවට අලුතෙන් පොලිස් නිලධාරීන් දෙන්නේ 3 දෙනෙක් එතන ඇතුල් වෙනවා. පරණ දෙන්නේ 3 දෙනෙකුත් ඉතුරු වෙනවා. හමුදාවේ රාජ්‍යාන්තරනේ ව්‍යාපාරික යන්ත්‍රනේ එහෙමයි. අද තමුණාසල හොයලා බලන්න තමුණාසල ව්‍යාපෘති පිටිපස්සෙ ඉන්න ඒ ඩීලර්ස්ලා කවුද කියලා පැරණි අයමයි. ඇයි ඒගොල්ලොත් හරියට ස්ථානගත වෙනවා. මට කියන්න අමතුන කරු කතානායකතුනි මේ අපිට මාධ්‍ය වේදිනුත් ඉන්න මාධ්‍ය හිමිකරුණුත් ඉන්න මේ වලල්ලේ මාධ්‍ය වේදින් ඉන්න මේ වලල්ලේ අවශ්‍ය නම් සංඛ්‍යා දත්තත් එක්ක නම් එක කියනනම් කවදා හරි අවශ්‍ය නම් කියන්න මාධ්‍ය හිමිකරුවන් ඉන්න ඒගොල්ලොත් ඒ මොහොතේදී ඒ වලල්ලේ ස්ථානගත වෙනවා. ඒ නිසා කරු කතානායකතුනි මේ දූෂිත වලල්ල අපේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන නාස්ති කරන අවභාවිතා වේදන දූෂිත වලල්ලක් තියෙනවා. මේ දූෂිත වලල්ල පරාජය පත් කරන්න ඕන. මේ දූෂිත වලල්ල පරාජය පත් කිරීම හුදු පුද්ගලයෙකුගේ ගනු කඩුව ඉනු සටනට වඩා සටනක් නෙවෙයි. ඒක ව්‍යාජයක්. එහෙම මේ දූෂිත වලල්ල පරාජය කරන්න බෑ. මේ දූෂිත වලල්ල පරාජය කළ හැකි වන්නේ ඒ දූෂිත වලල්ලට එරෙහිව ප්‍රබල මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමණයි. එසේ නැතුව මේ දූෂිත වලල්ල පරාජය පත් කරන්න බෑ. හැමදාම සිද්ධ වෙන දේ තමයි මේ දූෂිත වලල්ල ඒ ආකාරයෙන් මිස්තාවර වෙනවා. නව දූෂිතයන්ගින් පිරිනව. ඔකයි සිද්ධ වෙ තිබෙන්නේ. මේ ඛේදවාචකේ මොකද්ද කරු කතානායකතුමනි? මේ ඛේදවාචකේ තමයි අපේ ඈත ගම්වලට ගිහිල්ලා බලන්න දරුවන්ට ඉගෙන ගන්න පාසලක් නැහැ. හරියමං ආහාර වේලක් නැහැ. ගමේ යන පාරේ යන්න විදිහක් නැහැ. කරු කතානායක ගැමිණි මාට පෝෂණදායක ආහාර වේලක් නැහැ. ලදරුවන්ට අධ්‍යාපනයක් නැහැ. මුළු මොණින්ම සමාජ ජීවිතේ කඩාවැටලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි කරු කතානායකතුමනි. මේ දූෂිත වලල් මහා අපරාධවලට හවුල් වී තිබෙනවා. මදක පහුගෙදා මීට පෙර අපරමෙට සමාජ අපරාධ පිළිබඳව දේශපාලකයන් පිටපස ඉන්නවා යයි කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු කියනකොට අද පළමු වතාවට මම දැක්ක නුවරඑළියේදී සමෘද්ධි අමාත්‍යවරයා එස්.පී. සානායක අමාත්‍යවරයා නුවරඑළියේදී කියනවා තමුණාංශලගේ ඇමති මණ්ඩලයේ අමාත්‍යවරයෙක් තමයි කුඩු ගේන්න කියලා නුවරඑළියට. මොකද මේ වෙලා තියෙන්නේ? දැන් රජයේ අමාත්‍යවරයෙක්ම කියන්න සිටුවී තිබෙනවා නම් නුවරඑළිය අද ඡන්දවලට විසි කරන්න කුඩු සල්ලි කියලා කවුරු කරද මේ කිව්වේ? මේක වෙන්නේ අමාත්‍යවරය පිළිබඳව මම ඒක කියන්නේ පසුවදා දිගම්බරම් උත්තර දුන්නා. පසුවදා රාදා කිස්සන් කිව්වා කුඩු ගින්නේ නැහැ කියලා. ඒකෙන් දැනගත්ත මෑන් කියලා. ඒකෙන් අපි දැනගත්තා. හරිද? ඉතින් මොකද වෙලා තිබෙන්නේ? තමුණාසල කැබිනට් මණ්ඩලයේ ඒක අමාත්‍යවරේ තම අමාත්‍යවරකට කියනවා ඔව් කිඩු ව්‍යාපාරකේ නුවර එළිය මුළු වතු කරේම කුඩු වලින් ගිලගත්ත කියලා. හැබැයි තමුණාසල අරගත්තු පියවර කුමක්ද? ඒ අමාත්‍යවර කොතනද පැමිණලා දාලා තිබෙන්නේ? කොතනද පරීක්ෂණ සඳහා යොමු කරලා තිබෙන්නේ? නැහැ. හේ දිගම්බරම ඔහුගේ වේදිකාවට යනං ඔහුට අතිජාත මිත්‍රේ මාද කියන්නේ ඔහුගේ වේදිකාවෙ නොහිටින්න ඔහු කුඩු ඇමතිවරේ. මේකට සිද්ධ වී තිබෙන්නේ. ඒ නිසා ගරු කතාන මේ දේශපාලන සංස්කෘතිය අපරාධවලට අනුබල දෙන සමාජ අපරාධ ආරක්ෂා කරන සමාජ අපරාධවල නියැලෙන දේශපාලන සංස්කෘතියක් තිබෙනවා. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය තමයි අපේ රට සාතිසේ විනාශකාරී ගමනකට ඇදගෙන යමින් තිබෙන්නේ. ඒ නිසා ගරු කතාන තුමා අවසන් එනිසා ගරු කතානම අවසන් වශයෙන් කියන්නේ අපේ රට පැවති දශක තුනක දශක ගණනාවක් කාල පරිච්ඡේදය තුල මහා විනාශ විනාශකාරී මංකොල්ල කරුවන්ගේ රැවටිලිකාරී දේශපාලකයන්ගේ ග්‍රහණයට අසු වී තිබෙනවා. පව් අපේ රටේ ජනතාව. පව් කතානායකතුමනි. දශක ගණනාවක් මේ ජනතාව මේ අපරාධ කරුවන්ගේ මංකොල්ල කරුවන්ගේ රැවටිලිකාරයන්ගේ ග්‍රහණයට අසු වී තිබෙනවා. මේ රටේ ජනතාව කවද්ද ඒ අපරාධකරුවන්ගේ මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මිදෙන්නේ? එනිසා ජනතාවට සුවිශේෂි වගකීමක් තිබෙනවා. මේ අපරාධකරුවන්ගේ මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මේ මාතෘභූමිය මුදව ගන්න ඕන. සෝමාලියාවේ මුහුදු නැවක් මුහුදු මංකොල්ලකරුවන්ට අහුණා වගේ ශ්‍රී ලංකාව කියන දූපත 70 වසරක් මේ මංකොල්ලකරුවන්ගේ පාදඩින්ගේ ග්‍රහණයට අසු වී තිබෙනවා. මේ මංකොල්ලකරුවන්ගේ මේ ශ්‍රී ලාංකේය දූපත මුදව ගන්න නොගන්නා තාක්කල් ඈත ගමෙන් කා අපිට ඇහි ගරු කතානායකතුමනි කණ්ඩ දෙයක් නැතෝ කෝවක්ක කිටි කාලේ මැරෙන දරුවෝ ණය ගෙවා ගන්න බැරුව වහබීල මරන ගොවියෝ අදත් තියෙනවා. මාතර ගඟට ගිහිල්ලා කිව්ලා කාපන් කියලා දරුවෝ විසිකන අම්මලා. ගරු කථානායකතුමනි, මේ ඛේද වාචකයේ අවසන් කිරීම සඳහා මහඟු වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටු කිරීමේදී අපි විශ්වාස කරනවා මේ රටේ පුරවැසියන්ට, දේශපාල සමාජ සංවිධානවලට, මාධ්‍යයට, ඒ වගේම මේ රටේ දේශපාලන ව්‍යාපාරයේ විශාල කාර්යභාරයක් තිබෙනවා. මේක කොතනකින් හෝ අවසන් කළ යුතු තිබෙනවා. තව දුරටත් මේ ඛේද වාචකයකට අපේ රටත් අපේ රටේ ජනතාවත් ගොදුරු වීමට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතුයි. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයකට ගරු කථානායකතුමනි, අපි අපේ මුළු ව්‍යායාමයේ මුළු බර යොදවමින් තිබෙනවා මේ අපරාධ කරුවන්ගේ මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයෙන් මේ මාතෘභූමියත් මාතෘභූමියේ වෙසෙන ජනතාවත් මුදවා ගත යුතු තිබෙනවා. ඒ සඳහා අපි සාර්ථක පියවරක් ගෙන තිබෙනවා. සාර්ථක පියවරක් ගරු කථානායකතුමනි, අවුරුදු 3කට පසුව හෝ පෙබරවාරි මාසේ 27 වෙනිදා මේ බැඳුම් කර ගනුදෙනුව අවුරුදු 3ක් යනකොට සාමාන්‍යයෙන් සිදුවෙන දේ තමයි කාලයේ වැලිතලාව 28 යනවා. හැමදාමත් මේ අපරාධවල සිද්ධුනේ ඒක තමයි. හැබැයි මේ බැඳුම් කර ගනුදෙනුව අවුරුදු 3ක් ගිහිල්ලා කාලයේ වැලිතලාව 28 යන්න ඉඩ නුදුන්නේ ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපිට ආඩම්බරයක් සහ අපිට සතුටක් තිබෙනවා. අපි ඒ සඳහා විශාල කාර්යභාරයක් අපි විතරක් නෙවෙයි, තවත් දේශපාලන පක්ෂ, සමාජ සංවිධාන, මාධ්‍ය ව්‍යාපාර මේ කාලයේ වැලිතලාව 28 යන්න ඉඩ නොදී මේ ඉදිරියට ගෙනීම සඳහා විශාල ප්‍රයත්නයක් දරුව. ඒ නිසා අපි ඒ හැම දිනාටම අපි ඉල්ලා සිටින්නේ මේවා කිසිසේත්ම විවාදයකින් අවසන් වීමෙන් තොරව මේ මංකොල්ල කරුවන්ගේ අපරාධ කරුවන්ගේ ග්‍රහණයෙන් මේ මාතෘභූමිය මුදවා ගැනීම සඳහාම දක්වා මේ අරගලයේ මේ සටන ඉදිරියට දියත් කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට මැදිහත් වෙන්න දායකත්ව සපයන කියලා ඉල්ලමින් මම නතර වෙනවා. ගරු ස්තුති ගරු කථානායකතුමනි.